සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස.
අයිබෝන් කියලා අපි තවත් මාසයක ඔබට සුබ ප්‍රාර්ථනා කරමින් එකතු වෙනවා පොත්පත් පිළිබඳව අපේ මාසික කතාංගයට. මෙවර අපි ඔස්ට්‍රේලියාවේ ජීවත් වන අපගේ ලේඛකයෙක් හෝ ලේඛිකාවක් සමග කතාබහ කරන අපගේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය. ඔබට මතක ඇති ගියවර අපි හමු වුණේ පෙබරවාරි මාසයේදී. එහිදී අපි ප්‍රස්තුත කරගත්තේ කාව්‍ය ග්‍රන්ථයක්, නිරාශ ගුණසේකරගේ මැලරින් මොන්රෝ නුඹ සහ මම කියන කාව්‍ය ග්‍රන්ථය තමයි අපගේ ග්‍රන්ථය බවට පත් වුණේ. මෙවර අපි ඔබ හමුවට අරගෙනෙන්නේ නවකතාවක්. නවකතාවේ කතා රචිකාව පිළිබඳව කතාබහ කරද්දී ඇය විශේෂයෙන්ම මෙල්බන් ජන සමාජයට සුවිශේෂී වූ කාන්තාවක්. නිර්මාණකරණ යතින් ඇය පිළිබඳව කොයි කවුරුත් දන්නවා. අපගේ අනිකුත් ප්‍රාන්තවාසීන්ටත් දැනගන්නත් එක්ක ඇය පිළිබඳව කෙටි විස්තරයක් සඳහන් කරමින්ම අද වැඩසටහන අපි ආරම්භ කරනවා. ඇය නවකතාකාරිණියක්, පරිවර්තිකාවක්, ඒ වගේම තමන්ගේ ස්වයං නිර්මාණ කිහිපයකුත් ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් තවත් නොයෙකුත් ග්‍රන්ථ ප්‍රකාශන සමාගම් විසින් ලබා දුන්නා වූ සම්මානයෙන් පිදුම් ලත් තැනැත්තියක්. ඇය ඇතරම මෙල්බර්න් අපේ ජන සමාජයට සුවිශේෂී වූ සම්පතක්. ඇය තමයි ස්වර්ණකාන්ති රාජපක්ෂ. ස්වර්ණකාන්ති රාජපක්ෂ මහත්මිය විසින් රචිත හිම කැට සෝපානය කියන නවකතාව තමයි අද ප්‍රස්තුත කරගන්නේ. මේ කතාව කොයි වගේ කතාංගයක්ද, එහි කතා විලාශය අනුව කොයි වගේ කතා රසයක් ඔබ හමුවට පැමිණේ විද කතාව කියවීමෙන් කියන කාරණාව පිළිබඳව සාකච්ඡාවාරයේ හරහා ඔබට තොරතුරු හෙළිදරව් වේවි. සුපුරුදු ලෙසින් සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට පොත පිළිබඳව නිර්වචනයට එකතු වෙන අපගේ හිතවත් ලේඛක ජගත් ජේදිරිසිංහ මහතාත් මැදිරියට පැමිණලා සිටිනවා. ජගත්, ඒ වගේම ස්වර්ණකාන්ති, ඔබ දෙදෙනාට ආයුබෝවන් කියලා පිළිගන්නවා SBS සිංහල මැදිරියට.
ආයුබෝවන්.
ජගත්, එහෙමනම් මම කෙටි හැඳින්වීමක් කළේ ස්වර්ණකාන්ති රාජපක්ෂ පිළිබඳව. ඔබ දෙදෙනා සතුවත් මේ විශේෂ වූ සම්බන්ධතාවයක් තියෙන සාහිත්‍යකරණයේ පැත්තේ නිරන්තරයෙන්ම ඔබ දෙදෙනාත් යම් යම් අදහස් හුමාරු කරගන්නා වූ බොහොම ලැබැඳි පුද්ගලයන් දෙදෙනෙක්. අපිට පොඩි පැහැදිලි කිරීමක් ලබා දෙන්න අපේ වත්මන් සමාජයේට ජගත් ස්වර්ණකාන්ති කියලා කියන්නේ මොන වගේ කතා රචිකාවක්ද කියලා.
ඇත්තටම ස්වර්ණකාන්තිව අපි හඳුන්වන්නේ, සමාජය හඳුන්වන්නේ, ලේඛන ලෝකය හඳුන්වන්නේ, හඳුනා ගන්නේ ප්‍රධාන වශයෙන් පරිවර්තිකාවක් හැටියට. ඒක තමයි ඇගේ අනන්‍යතාව කියලා මට හිතෙන්නේ. ස්වර්ණකාන්ති මේ වන විට පොත් 35ක් විතර මුද්‍රණය කරලා තියෙනකොට ස්වර්ණකාන්ති තමන්ගේම වූ නිර්මාණ කරලා තියෙන්නේ මට හිතෙන්නේ 3-4යි. ඒතර සියල්ල පරිවර්තන. මෙතන වැදගත් දේ තමයි ඇය විශාල පරාසයක් පුරා විහිදුණු නිර්මාණ අධ්‍යයනය කරන එක. විශාල අධ්‍යයනයක් කරමින් ඉන්නේ අය. ඒ නිසා ඒ අධ්‍යයනය තුළින් තමයි අය පරිවර්තනය කරන්නේ. මේ පරිවර්තන කරගෙන යන අතරේ ඇගේ අතින් ගිලිහෙනවා ස්වතන්ත්‍ර නිර්මාණ කළ යුතුයි කියන කාරණය. කොහොම හරි ඉඳලා හිටලා හරි ස්වර්ණකාන්ති ස්වතන්ත්‍ර නිර්මාණයක් ඉදිරියට දානවා. මේ අද අපි කියවන්නට යන හිමකැට සෝපානය කියන නවකතාව මම හිතන්නේ ස්වර්ණකාන්ති ලියපු දෙවන නවකතාව.
ජගත්, දැන් මේ ඇත්තටම අපිට මතක් වෙනවා මේ සාහිත්‍ය සම්භාෂණ අපි මේ කතාංගේ පටන් ගත්තේ මේ ඔස්ට්‍රේලියාවේ සිටින නිර්මාපකයන් පිළිබඳව කතාබහ පටන් ගත්තේ වසර 2013. ඒ මුල් වකවානුවේදී ජගත් මට මතකයි අපි කතාබහ කළා ස්වර්ණකාන්තිගේ පොකුරු මල් වීදිය කියන ග්‍රන්ථය පිළිබඳව. ඉන් අනතුරු ඇගේ මේ දෙවන ග්‍රන්ථය අපි මේ අද දවසේදී යොදාගන්න කතාබහ කරන්න. මා කැමති ජගත් දැනගන්න දැන් අපි මේ අද ප්‍රස්තුත කරගන්න හිම කැට සෝපානය කියන ග්‍රන්ථය කොයි වගේ ග්‍රන්ථයක්ද කියලා මූලිකවම අපේ ශ්‍රාවකයන්ට මුලින්ම අවබෝධයක් ලබා දෙන්න අපි ඒක පිළිබඳව විචාරයට යමු වෙන කලින්.
ඔව්, හිම කැට සෝපානය කියන ග්‍රන්ථය හරහා ස්වර්ණකාන්ති අපට කියන්නට උත්සාහ කරන්නේ එක්තරා තරුණියකගේ ජීවන වෘත්තාන්තයත ඈ කොහොමද අභියෝගවලට මුහුණ දෙමින් ඇගේ බලාපොරොත්තු සාර්ථක කරගන්නේ කියන කාරණය. මෙතෙන්දී ඇය අපව තබනවා එක්තරා තලයක 1965 කියන අතීත කාලයේ. ඒ තලයේදී මේ තරුණිය එක්තරා දවසක ජර්මනිය බලා යාත්‍රා කරනවා නැවකින්. මේ යුගයේ නැව්වලින් යාත්‍රා කරපු යුගයක්ද ස්වර්ණකාන්ති?
මේ කාලේ ගුවන් යානා තිබුණා. නමුත් මගේ මිතුරියගේ කතාවක් තමයි මම මේක ලියන්නේ. මගේ පරිකල්පනය යොදලා මම අලංකාර කරලා ලිව්වට මට මේක ඇත්තටම සැබෑ අත්දැකීමක් මම පාදක කරගන්නේ. මේ යුගයේ ගුවන් යානාවලින් තමයි කට්ටිය ගියේ. නමුත් මේ කාන්තාවට ඒ ගමන යන්න උනේ එයාට මුදල් තිබුණේ නැහැ ගුවන් ටිකට් පතක් ගන්න. ඒක හින්දා එයාට අඩු ගාස්තුවක් ගෙවලා යන්න පුළුවන් මේ නැවක ගමන් කරා 3 වෙනි පන්තියේ.
ඉතින් දිල්රුක්ෂි, ස්වර්ණකාන්ති මේ කතාව කියන්නේ කතා නායිකාවගේ උත්තම පුරුෂ දෘෂ්ටියෙන්. කතානායිකාව තමයි අපිට කතාව කියන්නේ. නැවේ ජර්මනිය බලාය යන ගමන සහ ජර්මනියට විඳින්න වෙන දුක් කරදර ඒ සියල්ල තමයි මේක නවකතාව තුළ ස්වර්ණකාන්ති අපට විස්තර කරන්නේ. අවසානයේ ඇයි කොහොමද ඇගේ බලාපොරොත්තු සාර්ථක කරගන්නේ කියන කාරණේ තමයි නවකතාව පුරා ස්වර්ණකාන්ති කතා කරලා තියෙන්නේ.
ඔව්, මේ කතාවේ කතානායිකාව උත්තම පුරුෂයෙන් ඔබ ඉදිරිපත් කරන මේ චරිතය මේ උමාජිනදාස. උමාජිනදාස හරහා ඔබ ටිකක් වෙනස් නවකතා ආරකට ප්‍රවිෂ්ට වෙනා තියෙනවා කියලා මට හිතෙනවා ස්වර්ණකාන්ති. මොකද අපි ටිකක් දකිනවා අඩුයි ශ්‍රී ලාංකීය පසුබිමක් තියෙන කාන්තාවක් උත්තම පුරුෂයෙන් අරගෙන ඇගේ සාර්ථකත්වයේ කරා ගිය ගමනක් මේ ටිකක් බාධක වලින් අඩුව. බොහෝ වෙලාවට කාන්තා චරිත මූලික කරගත්ත ඒවා එක්ක ඛේදනීය අවස්ථාන වලට මුහුණ දෙන දේවල් එක්ක යම් යම් සූර්යකායම් වලට මුහුණ දෙන දේවල් එක්ක සිත නොමැතිනම් කතාව අවසානයේ දක්වා ඇගේ කතාව බොහොම ආයාසයෙන් අරගෙන යන විවිධ දුක්ඛම් කටළු රාශියක් මැද්දේ. බොහෝ වෙලාවට කාන්තා චරිතයක් කියන එක ශ්‍රී ලංකාවේ ස්වතන්ත්‍ර නවකතා හරහා අපිට දකින්න ලැබෙන්නේ දුක්ඛිත දුක්ඛාන්තයකින් කෙලවර වෙන දුක් විඳින කාන්තාවක් විදියට. නමුත් මේක බොහොම නිදහස් ස්වාධීන අදහස් තියෙන තමන්ට අවශ්‍ය දේ කෙසේ හෝ ලබා ගන්න චරිතයක්. කොහොමද ඔබ මේ කතා ශෛලිය ඇයි ඔබ මූලික කරගත්තේ මේ ඔබගේ ග්‍රන්ථයට?
පළමුවෙන්ම උමාජිනදාස ඒ තරම්ම සැපවත් ජීවිතයක් ගත කරපු කෙනෙක් නෙමෙයි. එයාට ආර්ථික ප්‍රශ්න තිබුණු කෙනෙක්. ඉතින් ඒ මුලින්ම මම කිව්වා වගේ එයා මේ ගමන නැවක යන්න උනේත් එයාගේ තියෙන බුදුමාකාර ආශාව මුදුන්පත් කරගැනීමේ ලොකු අදිෂ්ඨානයක් තිබුණා. ඉතින් ඒ අදිෂ්ඨානය තිබුණත් මුදල් හදල් නැතිකම එක ඒ අභියෝගයත් එක්ක තමයි එයා මේ නැවක නැගිලා ගියේ. එයා දැනගෙන හිටින්නේ නැති යාට ඒක සමහර විට ඒක සාර්ථක වෙයිද දුක් ගැහෙට තියෙයිද කියලා දන්නේ නැහැ. අභියෝගයකටයි යා මුහුණ දුන්නේ. එහෙම හිතෙන්නේ දැන් අපි හුඟක්ම දැකලා තියෙන දිලුක්ෂ කිව්වා වගේ අපි දැකලා තියෙන්නේ මේ අපේ රටෙන් මේ පිටත්ව ගියාට පස්සේ අනන්ත අප්‍රමාණ දුක් පීඩා ගැහැට හිංසාවලට ගොදුරු වෙන කාන්තාවන්මයි මෙද පෙරදිග ගියත් වෙන රටක ගියත් ඒ වගේ හරිම අසීමිතව දුක් ගැහැට විඳපු කාන්තාවන් කියලා තියෙන්නේ. එහෙම සංසන්දනය කරොත් මෙයාට දුක් ගැහැට නෑ. නමුත් එයාට ආවේනික දුක් ගැහැට එයාට තිබුණා. එයාට ආර්ථික වශයෙන් තිබුණා. එයා නඳුනන රට දේශයකට යන්නේ අඩුම ගානේ ඉංග්‍රීසිවත් භාවිතා කරන රටකට නෙමෙයි ගියේ. තට්ට තනියම ගේ ඇතුලේ බොහොම සුකුමාල විදියට හැදිච්ච අහිංසක දරුවෙක්. ඉතින් මේ සේරමත් එක්ක ගැහැට එයාගේ මට්ටමට තිබුණා.
ඔව්, දැන් ජගත් මේ ඇත්තටම මේ කතාව පුරාම ගලා යන්නේ සරල යෝන් පිරිස වැඩිපුර කියවන්නට කැමති ආකාරයේ සංකල්පයක් දිගටම ගලාගෙන යන්නේ. තරුණියක් ඉන්නවා, ඇය බොහොම අභියෝගාත්මක ගමනක යෙදෙනවා. නැවක ඇගේ අභිමතාර්ථයන් ඉෂ්ට කර ගැනීම සඳහා ජර්මනිය බලා එහිදී ඇය ලබන අත්දැකීම් ජර්මනියේදී ඇය ලබන අත්දැකීම් කෙසේ හෝ ඇගේ අවශ්‍යතාවන් ඇය සපුරා ගන්න ආකාරය. ඔබට මොකද හිතෙන මේ කතා සංකල්පය පිළිබඳව?
මම හිතන්නේ දිල්ලුක්ෂ කියපු කාරණේ හරි මේ ප්‍රස්තුතය ගත්තාම කෙනෙකුට ආසහිතෙන ඇද බැඳ ගන්න ප්‍රස්තුතියක්. වදාත්මක වැදගත් කාරණේ මම දකින්නේ මෙතෙන්දී දිල්ලුක්ෂි ස්වර්ණකාන්ති පාවිච්චි කරන භාෂාව. ඇගේ භාෂාව හරිම නිරවුල්, හරිම සරලයි, කියවන්නට ආසහිතෙන. මොකද සමහරවිට අපි පොත් කියවනකොට ඒ පොත කියවීමම වදයක් වගේ වෙන වෙලාවල් තියෙනවා. නමුත් ඇගේ පොත අපිට පටන් ගත්ත තැන ඉඳලා අවසානය දක්වා ඉතා රසවත් ලෙස නිරවුල්ව කියවන්නට පුළුවන්. මේක නිසා විශේෂයෙන් ඇගේ පොත් පාඨකයන් ගාවට යනවා කියලා මට හිතුණා. ඔබ කිව්වා වගේ මේ කතා සංකල්පය උනත් වෙනත් ඇගේ හිත ඇදබැඳ ගන්නට ප්‍රධානම හේතු වෙන්නේ ඈ මෙය ඉදිරිපත් කර තිබෙන සරල විලාශය කියලායි මට හිතෙන්නේ.
ඔව්, දැන් අපිට අර ඇය ජර්මනියේදී ලැබෙන අත්දැකීම් මෙහෙම කියවද්දී අපිට මේ විදේශයක අපේ කාන්තාවක් ගිහිල්ලා හිතන පතන ආකාරය පිළිබඳව ඔබ හෙලිදරව් කරනවා. දැන් ඔබ ඇයි මේ වගේ සංකල්ප යොදාගත්තේ? දැන් ඇය විදේශ රටකට යනවා, විදේශ රටකින් ඇය ලැබෙන අත්දැකීම් පිළිබඳව ඇතැම් වෙලාවට ඒවා මේ රට වෙනස් වුණාට ටිකක් සමසමව මෙහි ඉන්න කාන්තාවන්ටත් ගලප ගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඔබ ඒකත් ඉලක්ක කරගත්තද මේ ග්‍රන්ථය ලියද්දී?
ඔව්, මම ඇත්තටම පුංචි කාලේ ඉඳන්ම මම ඉතාම ප්‍රිය කළ අංගයක් තමයි සංචාරක සාහිත්‍යය. රොබින්සන් ක්‍රුසෝ, සින්බැඩ් ඔය වගේ ගමන් බිමන් ගිහිල්ලා ඒගොල්ලන්ට වෙච්ච නොයෙකුත් අත්දැකීම් ගැන ලියපු පුත් ගැන මම පුදුම හරියට ඒ දේවල් පරිකල්පනය කරගෙන ඒකින් හරියට වින්දනය කරපු කෙනෙක්. ඉතින් මටත් හිතුණා අපේ ලංකාවේ ළමයින්ට ඒ වගේ පිටස්තර විදේශික පොත්වලින් ලැබිච්ච ඒ වගේ ආභාෂයක් මිසක අනුභූතීන් මිසක් අපේ රටක කෙනෙක් ගැන රසවත් අත්දැකීම් සහිත දෙයක් ගැන කියවන්න අවස්ථාවක් ලැබිලා නැහැ. මට ඕනකමක් තිබුණා මේ කතාව යොදාගෙන ඒ වගේ අපේ කෙනෙකුට මේ වගේ දෙයක් වුණා. එයාගොල්ලන් පිට රටක ගිහිල්ලා අලුත් ජීවිතයකට යොමු වෙනකොට මොන වගේ දේවල් අභියෝගයන්ට මුහුණ පාන්නේ. මට මේ මං හුඟක්ම එක යොවුන් පාඨකයන්ට තමයි මම ඉලක්ක කරගත්තේ. දැන් හුඟක් වෙලාවට විදේශගත වෙන්න බලාගෙන අපේ තරුණ තරුණියෝ හරියට ලංකාවේ ඉන්නවා. නමුත් බයකුත් තියෙනවා. ඒ දෙමව්පියන්ටත් බයයි, ළමයින්ටත් තියෙනවා බයක්. ඉතින් මං හිතුවා නුවණැස පාදාගෙන මේ දේවල් වලට යොමු වුණොත් ජීවිතය සාර්ථක කරගන්න බැරි කමක් වෙන්නේ නැහැ. ඒ වගේ දිරිමත් කිරීමක් කරන්නත් මට ඕනකම තිබුණා. විදේශගත වෙලා තමන්ගේ ඉලක්ක කරා හඹා යන එක ওই තරම් කියන තරම් සම හැමෝටම දුක්මුසු වෙන්නෙත් නැහැ. ඒක හොඳ රසවත් අත්දැකීමක් වෙන්නත් පුළුවනි. තමන්ගේ අදිෂ්ඨාන ශක්තියෙන් තමන් සිහිනුවණින් කල්පනා කරොත් තමන්ට ජීවිතේ ජය ගන්න පුළුවන්. මට ඒ ධනාත්මක චින්තනය දේශනාවක් වගේ නෙමේ, ලස්සන පරිකල්පනයක් විදියට මට දෙන්න උවමනාවකම තිබුණා.
ඔව්, දැන් ජගත් ඔබ දකින්නේ කොහොමද? දැන් ස්වර්ණකාන්ති රාජපක්ෂ බොහෝ වෙලාවට පරිවර්තිකාවක් විදියට තමයි අපේ ජන සමාජය හඳුනාගෙන තියෙන්නේ. ඔබ කලිනුත් ඒ පිළිබඳව විග්‍රහයක් කළා. ඇගේ ස්වතන්ත්‍ර නිර්මාණ කිහිපයකුත් තියෙනවා. ඒ අතරින් එකක් පිළිබඳව තමයි අපි මේ කතා බහ කරන්න ඇදහිම කැට සෝපානය. ඇගේ පරිවර්තන ශෛලීන්, එතකොට ඇගේ ස්වතන්ත්‍ර නිර්මාණ ශෛලීන් පිළිබඳව අපි සංසන්දනයක යෙදෙනුතින් ජගත් ඔබට කොයි වගේ අවබෝධයක්ද නිර්වචනයක්ද තියෙන්නේ?
මගේ පුද්ගලික මතය නම් මම තවමත් ස්වර්ණකාන්ති තියන්නේ දක්ෂ පරිවර්තිකාවක් කියන තැන. ඇගේ පරිවර්තන අති විශිෂ්ටයි. විශේෂයෙන් අපි පසුගිය වතාවේ කතා කළ පොකුරුමල් විදේවි වගේ නව කතාවක් පරිවර්තනය ගත්තොත්, නැත්නම් ඇගේ ඇනා කැරෙනා පොතේ පරිවර්තනය ගත්තොත්, පරිවර්තිකාවක් ලෙස ඇය දක්වන සමත්කම් අති විශිෂ්ටයි. ඒ සියලුම සමත්කම් ඇගේ ස්වාතන්ත්‍ර නිර්මාණවල මම දකින්නවාද කියන කාරණය විවාද සම්පන්නයි.
අපි කැමති ඒ පිළිබඳව ඔබේ ස්වයං මතය දැනගන්න.
සමහර විටක මට මෙහෙම දෙයක් හිතෙනවා. ස්වර්ණකාන්ති තමන්ගේ ස්වතන්ත්‍ර නිර්මාණ කිරී ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැද්ද කියලා.
ඒ කියන්නේ වැඩි බරක්
දාන්නේ නැද්ද කියන කාරණේ මට වෙන. මොකද ස්වර්ණකාන්තින් ඉතා වේගෙන් ලින ලේඛිකාවක්. ඇය එකවර පොත් කීපයක් පරිවර්තනය කරමින් යනවා. ඇය අනවලස නොනවත්වා ලේඛනයේ දෙන ලේඛිකාවක්. ඒ කාර්යභාරය තුලදී ඇගේ අතින් තමන්ගේ නිර්මාණ කිරෙහි දක්වන සැලකිල්ල ගිලිහිලා යනවදා කියන කාරණය මගේ හිතේ වෙලාවකට වද දෙනවා. මම දන්නේ නැහැ මම නිවැරදිද කියලා. අපි 얘ගෙන ස්වර්ණකාන්තිගෙන්ම තමයි දැනගන්නේ.
ඔබේ අදහස?
ඔව්, ජගත් එහෙම දකින්න වැන්ති. හැබැයි මම ලියපු දවුල කියන පොත ඒ වගේ නෙමෙයි. සතකට සෝම්පාණේ වගේ සැහැල්ලු වෙන් කියවන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක හුඟක් පරිශ්‍රාත්මක පොතක්. මම හිතන්නේ ජගත් සමහර විට ඒ පොත කියවලා නැතුව ඇති. ඒක සිංහලෙන් දවුල කියලාත් මම The Master's Daughter කියලා ඉංග්‍රීසියෙනුත් එකවර ඒක මම ලිව්වා.
එහි ප්‍රස්තුත කරගත්තේ කොයි වගේ කතාවක්ද?
ඒකේ ප්‍රස්තුත කරගත්තේ දකුණු පළාතේ, ලංකාවේ දකුණු පළාතේ පුංචි ගම්මානයක බෙර දවුල් ගහන පුද්ගල කොට්ටාසයක් ඉන්නවා. අපි කුල ભેදයේ සැහෙන උග්‍ර විදියට පැවතුණු යුගයක් තිබුණා 1950 ගණන් වල. මේ මිනිසුන් වින්දා වූ අනේක දුක් ගැහැට උසස් සමාජය මේගොල්ලන් කොහොමද සූරා කෑමට බඳුන් කළේ? ඒගොල්ලන්ට ඒක තවදුරටත් දරාගෙන ඉන්න බැරි හින්දා ඒගොල්ලන් නිජ බිම් දාලා නගරවලට සේන්දු වෙලා ජීවිත සාර්ථක කරගත්ත හැටි තමයි තියෙන්නේ. ඉතින් ඒක නම් සැහෙන බැරෑරුම් ප්‍රස්තුතියක් තමයි මම සාකච්ඡා කරේ.
නැහැ, දැන් මේ ජගත් දැන් ඇත්තටම ඇගේ මේ සම්මානීයට බඳුනුණු පරිවර්තන ඇනාකරිනා වගේ ග්‍රන්ථයක් අපි ගත්තොත් එහෙම මේක සුළුපටු කාර්යයක් නෙමෙයි, මේක විශාල කාර්යයක්. අපි ඇනාකරිනා මුල් ග්‍රන්ථයේ තියෙන රසය, ඒ සිදුවීම්, අපේ භාෂාවෙන් ඒ දේ කියවන අයට දැනවීමත් ලේසි පාසු කාර්යයක් නෙමෙයි. විශේෂයෙන්ම අන්තර්ජාතික සම්මානීයට සහ පිළිගැනීමට ලක්වන ග්‍රන්ථයක්. එතකොට දැන් අපි ගත්තොත් එහෙම මේ වගේ සරල වින්දනයක්, සරලත්වයක්, ඒ වගේම සුන්දරත්වයක්, මෙහි ප්‍රේමය තියෙනවා, අත්දැකීම් තියෙනවා. ඒ සුන්දරත්වය අපිට බොහොම සරලව අපේ හදවතට දැනෙනවා. ඒවා අපි බොහොම සරලව විඳ ගන්නවා. ඒ කතා සංකල්පයේ සහ අර ටිකක් සමාජ විශ්ලේෂණයට බඳුනන කරුණු මූලික කරගෙන අපි විග්‍රහ කරන සහ පාඨකයාට දෙන්න හදන රසයත් අතර ඇත්තටම මේ අපි කොහොමද දෝලණය වෙන්නේ සාමාන්‍යයෙන් පාඨකයෙක් විදිහට යම්කිසි ග්‍රන්ථයක් කියවද්දී? මොන වගේ තක්සේරුවක්ද ලේඛිකාවක් විදිහට ඔබට දෙන්න පුළුවන්? ජගත් ඔබත් ලේඛකයෙක්, ඔබත් කොයි විදිහෙන්ද කාර්ය දක්වන්නේ?
මේ කාරණේ දිල් රිවිෂි මට කාරණයක් කියන්න කැමති. අපේ බොහෝ පොත් කියවන අය අතර, විශේෂයෙන් මේ විදග්ධ පොත් කියන අය අතර මතයක් තියෙනවා, මේ සම්භාව්‍ය සාහිත්‍ය පමණයි පැවතිය යුතුයි කියන එක. ඒක සම්පූර්ණ වැරදි මතයක්. ජනප්‍රිය සාහිත්‍යයක් තියෙන්න ඕනේ. මොකද සම්භාව්‍ය සාහිත්‍ය නැත්නම් විදග්ධ සාහිත්‍ය පවතිද්දී ඒ හා සමාන්තරවම ජනප්‍රිය සාහිත්‍යයක් පැවතෙනවා. ඒක පැවතිය යුතුයි. මොකද පරාසය ගත්තොත් අපේ පාඨකයන්ගේ අති විශාල පරාසයක් ඉන්නවා. විදග්ධ සාහිත්‍ය රස විඳින්න පුළුවන් සමාජයක් වගේම සරල ජනප්‍රිය සාහිත්‍ය රස විඳින්න පුළුවන් සමාජයකුත් අපි එකවර ආමන්ත්‍රණය කරන්නට ඕනේ. ඒ නිසා මේ හැම වර්ගයකම පොත් පැවතිය යුතුයි කියන මතය තමයි මම හැමදාම ඉන්නේ. මොකද එය පැවතිය යුතු දෙයක්. මේ සෑම පරාසයකම ඇනාකරණා කියන්නේ අපේ විශ්ව සාහිත්‍ය සම්භාව්‍ය කෘතියක්. ඒ ඇනාකරණා කෘතියේ ඉඳලා පටන් ගත්තම නැත්නම් ඊටත් එහා විශාල ඉහළ මට්ටමකට ගිහිලා අපි අම්මා වගේ කෘතියක් ගත්තොත් එහෙම නැත්නම් යුද්ධහාසාමේ වගේ කෘතියක් ගත්තොත් ඒ මට්ටමේ ඉඳලා අපි පල්ලෙහාට එනකම්ම මේ සියලුම කෘති පැවතිය යුතුයි මේ සමාජය තුළ. මොකද මේවා කියවන්නට සැදී පැහැදී සිටින පාඨක සමාජයක් අපට සිටින නිසා. ඒ නිසා අපි හැම විටම වැදගත් වෙන්නේ අපි පොතක් ලියන්නට ගන්නකොට මේ පොත අපි කාටද ඉලක්ක කළ ලියන්නේ කියන කාරණේ විතරයි. එතකොට ස්වර්ණකාන්ති පැහැදිලිවම අපට කියනවා ඇගේ ඉලක්කගත සමාජය තමයි, ඇගේ ඉලක්කගත පාඨක සමාජය තමයි යොවුන් සාහිත්‍ය පරිශීලනය කරන්නන් කියන එක. ඉතින් ඒ අනුව ගත්තාම ස්වර්ණකාන්ති නිවැරදි ලෙසම ඇගේ කෘතිය සඳහා අවශ්‍ය භාෂාවය තෝරාගෙන තිබෙනවා.
ස්වර්ණකාන්ති, ඔබ කොහොමද මේ එක එක ස්තරවලට යන්නේ ලේඛිකාවක් විදිහට? දැන් අපි මේ කතා බහ කරපු කාරණාවම තව ටිකක් ඉස්සරහට අරන් ගියොත් එහෙම අර වගේ විදග්ධ සම්භාව්‍ය කෘති ලියමින් ඉඳලා මේ වගේ සරල යෞවනත්වයට විනෝදය සහ රසය ලබා දෙන ඒකත් ලේසි පාසු දෙයක් නෙමෙයි. අපි ලේසි සරලයි කියලා කිව්වට එතකොට ඒ එක එක ස්තරවලට යන්නේ කොහොමද ලේඛිකාවක විදිහට? ඔබ
අපි ලැබපු අත්දැකීම් එක අපි ඉතින් දන්නවා අපි මොකද්ද දැන් මේ කරන්න යන්නේ කියලා. අපි හොඳට කල්පනා කරනවානේ. අපි නිකාම නිකන් කොලයක් කරගෙන ඔහේ ලියාගෙන යන්නේ නැහනේ. ඔය අතර මගදී කවිසිතුවිල්ලක් ආ වෙලාවට නම් අපි ඒක සටහන් කරලා තියාගන්න පස්සේ වෙලාවක පාවිච්චි කරන්න බලාගෙන. පොතක් ලියනකොට ඉතින් ඒ වගේ නෙමෙයි. අපි ඊට වඩා කාලය සහ පරිකල්පනය හුඟක් වැය කරලා කරන්න ඕනේ වැඩක්. එතකොට පෙර සූදානමක් තියෙනවා. මම යම්කිසි කතාවක් තෝරගත්තට පස්සේ මගේ එක මනසින් ඒක මම තීරණය කරාට පස්සේ කාටද ඉලක්ක කරගන්නේ කියන එක ඉතින් ඉබේම අපිට ඉතින් අපේ අධ්‍යක්ෂකම එක්ක මේ වැටහිමත් එක්කම අපි යම්කිසි උගත්කමකුත් තියෙනවා සාහිත්‍ය ගැන. ඉතින් ඒ විදිහට තමයි තීන්දු කරන්නේ මේක කාටද ලියන්නේ, මොන වගේ භාෂාවක්ද පාවිච්චි කරන්නේ, මොන වගේ දුරට දිගට ගියොත් මේ කතාව ඇතිද, කොයිතරම් දිගට ගෙනියන්න පුළුවන්ද මේ කතාව, කොතනින්ද පටන් ගන්න ඕන, කොතනින්ද නවත්තන්න ඕන කියලා අපිට තක්සේරුවක් තියෙන්න ඕන. නිකන් ආවට ගියාට ඔහේ මොකක් හරි ලියලා එහෙම කරන්න බෑ.
එතනින් ඔබ නතර කරපු එක මම සානයකට ආවේක ඊටම හොඳයි. මං ජගත්ටම කරන්න කැමති ඊළඟ කොටස. ජගත්, දැන් ඇත්තටම මේ හිමකට සෝපානිය පටන් ගත්ත එක්තරා තැනකින් ඊට පස්සේ අවසන් වුණා තව තැනකින් මේ කතා ගලා යාම පාඨකයා විදිහට අපි අහන් ඉන්න ඇට මේ පොත කියවුවොත් එහෙම කොයි වගේ රසයක් ලැබෙවිද? පටන් ගත්ත තැනින් අපේක්ෂා භංගත්වයට පත් වේවිද? අපේක්ෂාවන් සඵල වේවිද? එතකොට එහෙමත් නැත්නම් පාඨකයාට මේ මුල මැද අග කියන ස්ථාන තුන ගත්තතින් එහෙම කතාවේ ගලා යාම සම්බන්ධව කොයි වගේ ආකෘතියකට පැමිණෙන්නට සිදුවේවිද? ඔබට කොයි වගේ තක්සේරුවද දෙන්න පුළුවන්?
මට හිතෙන මෙහෙමයි. සර්ණකාන්ති හිමිකර සෝපානේ අපට කතා කරන ආකෘතිය, ඉදිරිපත් කරන ආකෘතිය බොහොම සරලයි. එතකොට කතාව ආරම්භයේදීම අපේ හිතේ කුතුහලයක් ඇති වෙනවා. ඇය කොහොම මේ කතා නායිකාව කොයි ආකාරයට මේ අභියෝග වලට මුහුණ දේවිද? මොකද මුල ඉඳලාම අපට දැනෙනවා ඇය මේ පරිසරයට ආගන්තුක කාන්තාවක්. ඇය බොහොම දුක් කරදර විඳපු නැති තරුණියක්. ඇය කෙසේ මේ අභියෝග වලට මුහුණ දේවිද කියන කාරණය අපට මුල ඉඳලාම මතුවෙනවා. නමුත් ස්වර්ණකාන්ති පියවරෙන් පියවර මේ ගැටලුව ලියාගෙන යාමේදී ඇය අවසානයේදී අපගෙන යන යම් කිසි තැනකට මේ තරුණිය කෙසේද මේ අභියෝග ජයගන්නේ කියන කාරණය. මේ ආකෘතිය ගත්තාම අපි අතරමං කරන්නේ නැති බොහොම සරල ආකෘතියක තමයි ස්වර්ණකාන්ති අපිව තියන්නේ.
ස්වර්ණකාන්ති, දැන් අර මේ ග්‍රන්ථයේ උමාගේ මේ ප්‍රේමණීය සිතුවිලි පිළිබඳවත් කතා නොකරම් බෑ. විශේෂයෙන්ම ඔබ තරුණ පරපුරට ඉලක්ක කරගෙන තියෙන නිසා මේක ප්‍රේමය සහ තාරුණ්‍ය අතර තියෙන බැඳියාවට තවත් අපූර්ව ආශ්වාදජනක ආනන්දයක් ඔබ එකතු කරනවා මේ උමාගේ ප්‍රේමණීය සිතුවිලි හරහා. ඇය ප්‍රේමයෙන් බැඳෙයිද නැද්ද, ඇය සතුව තියෙන ආත්ම විශ්වාසය, ආත්ම අභිමානය, මේ හැම එකක්ම ඔබ කියාපානවා. මට මතක් වෙනවා මේ අර අපි කරුණාසේන ජයලත් මහතාගේ මේ ප්‍රේමණීය සිතුවිලි ඔහු ඉදිරිපත් කරන ආකාරය මතක් වෙනවා ඔබගේ ග්‍රන්ථ කියවද්දි. ඔබට මොකද හිතෙන්නේ ඔබ මේ තාරුණ්‍යයට ගැළපෙන සිතුවිලි ඉදිරිපත් කිරීමේදී අනුගමනය කරන න්‍යායන් පිළිබඳව?
මට දැනුණ දේ මම ඉදිරිපත් කරා සරල විදියට. මට ඕන වුණා මේ තරුණ පරපුරට කියවන්න කැමැත්තක් ඇති කිරීමත් මගේ ලොකු අභිප්‍රායක් වුණා. ඒ වගේම අර මට ඕන වුණේ නිකන් කොහෙන් හරි ගත්ත කතාවක්. මට මේ සංචාරක කතාව තමයි මගේ මාව ආකර්ෂණය කරේ. නැත්තම් ඒ කතාවේ මට ඉච්චර අරුමයක් නැහැ. ඕන තරම් ගෑනු ළමයි පිටරට ගිහිල්ලා ජීවිත සාර්ථක කරගන්නවා ඇති. නමුත් අර නැවක නැගිලා දකුණු අප්‍රිකාවට ගිහිල්ලා කාටවත් මේක නොලැබෙන අත්දැකීමක්. නිකන් ඕක ගුවන්යානයක නැගිලා ගියා නම් ඒකේ කිසිම රසයක් නැහැ. ඒක ගියා ඒක ඒ දේ ඉෂ්ට කරගත්තා ඉච්චරයි. මට හුඟක් ලොකුම ආකර්ෂණය වුණේ මේ නැවේ ගිහිල්ලා මේ ලැබපු අත්දැකීම් ටික තමයි. මොකද මම ඒ තරමට වගේ පුංචි කාලේ මම පොත් කියවනකොට මම වැඩියෙන්ම ඇදිලාගේ සංචාරක කතා වලට.
මම දන්නේ සර්ණකාන්තගේ කාරණේ ඔප්පු වෙන තැනක් තියෙනවා දිල්රුක්ෂි. ඇගේ පොත ගත්තාම පරිච්ඡේද 7ක්ම වැය කරලා තියෙන මේ නැවේ සංචාරයට.
ඇත්තටම ඒක මේ අර අර ඔබ සඳහන් කරපු ආකාරයට මේ ගුවන් යානයකින් ගිහිල්ලා බහිනට වඩා නැවේ ගිහිල්ලා අපිව එක්කගෙන මේ වෙන වෙන රටවල් වලට ගිහිල්ලා ඒ නැවක තියෙන අත්දැකීම් සහෝදරත්වය ඒ අභියෝග පිළිබඳව ඔබ බොහොම අපූර්වට විග්‍රහ කරනවා. අර හරියට නිකන් ජගත්තේ කරමේ රත්නපුරා පාරේ හැටන් පාරේ සිරිපාද යනවා වගේ. දැන් අපිට මොකද හිතෙන්නේ සාමාන්‍යයෙන් අපි මේ අද ප්‍රස්තුත කරගත්ත හිමකැට සෝපානේ ස්වර්ණකාන්ති රාජපක්ෂගේ මේ අලුත්ම ස්වතන්ත්‍ර නිර්මාණේ ඇගේ තවත් නිර්මාණ බොහොමයක් තියෙනවා. අපි ටිකින් ටික අවසානයේට එළඹෙමු. ජගත් ඇගේ පොදුවේ නිර්මාණ ශෛලීන් පිළිබඳව කතා බහ කරද්දී පාඨකයාට ගත හැකි දෑ පිළිබඳව ඔබට පුළුවන් ද තක්සේරුවක් ලබා දෙන්න අපේ ශ්‍රාවකයන්ට?
ස්වර්ණකාන්ති කියන්නේ පැහැදිලිවම අපට සම්පතක්. මොකද ඇය තරම් ලේඛනයේ ලේදෙන ලේඛිකාවක් හෝ ලේඛකයෙක් හෝ මේ ඔස්ට්‍රේලියාවේ නැහැ සිංහල භාෂාවෙන්. ඇය තමයි මුල් තැන ඉන්නේ. ඒකම ඇය නොකඩවා අභ්‍යාස කරනවා. ඇයගේ මේ අනවරත අභ්‍යාසය තුළින් තමයි මේ සියල්ල උපදින්නේ. ඉතින් ඒ සියල්ල මට හිතෙන්නේ හැමතිස්සෙම අපේ සමාජයට විශාල සම්පතක්. ඒ නිසා ඇගෙන් වඩා විශාල දේවල් අපට නැවත නැවත බලාපොරොත්තු වෙන්නට පුළුවන් කියන කාරණේ තමයි මට හිතෙන්නේ මේ වෙලාවේ.
ඇයව ශ්‍රී ලංකාවේ රාජ්‍යමය වශයෙන් අගෙයීමට ලක්ුණ අවස්ථා දෙකත් අපි මෙහිදී මතක් කළ යුතුමයි. වසර 2003 දී රාජ්‍ය සාහිත්‍ය සම්මානින් ඇය පෙදුම් ලැබුවා හොඳම කෙටි කතා පරිවර්තනයේ විදිහට කුරුල්ලා සහ තරුමඬල කියන කෙටි කතා පරිවර්තනය වෙනුවෙන්. ඊට කලින් වසර 2010 දී ඇනා කරිනලා ග්‍රන්ථය පරිවර්තනය කිරීම වෙනුවෙන් ඇය රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පෙදුම් ලැබුවා. ඉතින්
ඒකම දිල්රුක්ෂි ඇය දෙවතාවක් රාජ්‍ය සාහිත්‍ය සම්මාන සඳහා නිර්දේශ වෙනවා කුලැටි මුහුද සහ දිව්ගීර කියන ග්‍රන්ථ වෙනුවෙන්.
ඔව්. දැන් එවන් වූ අගෙයීමට ලක්ුණු මෙවන් වූ නිර්මාණකාරිනියක් ඔස්ට්‍රේලියාවේ අපේ ජන සමාජය තුළ සිටමින් නිර්මාණකරණයේ තවදුරටත් යෙදෙමින් අපගේ පාඨක පිපාසය සංසිඳුවාලන්නට කරන්නා වූ වෑයම අපේ අගෙයීමට ලක් කරන. අපි එහෙමනම් අද ප්‍රස්තුත කරගත්ත හිමකට සෝපානය කියන ග්‍රන්ථය කොහොමද අපේ පාඨකයන් කියවන්නේ ස්වර්ණකාන්ති? කොහොමද මේ ග්‍රන්ථය ඔවුන් ලබා ගන්නේ?
ලංකාවට ගියොත් නම් ඉතින් සරසවි ප්‍රකාශක තමයි මේක මේ ප්‍රකාශනයට පත් කරලා තින්නේ. ඉතින් බොහොම සුළු මුදලක් තියෙන්නේ. ඉතින් එහෙම ගන්න පුළුවන්. නැත්නම් ඇත්තටම මම ළඟත් පොත් කීපයක් තියෙනවා. කාට හරි අවශ්‍යකමක් තියෙනවා නම් මට උනත් පොතක් ලබා දෙන්න බැරි කමක් නැහැ. පොත් කීපයක් තියෙන මහා හුඟක් නම් නැහැ.
ඔබ කැමති නම් දුරකථන අංකයක් ලබා දෙන්න පුළුවන්. මොකද බොහෝ වෙලාවට මේ විශේෂාංග අවසානයේදී අපිට ඊමේල් හෝ දුරකථන ඇමතුම් ලැබෙනවා. පොත ගන්න කොහොමද අපි කොයි? ඔබ කැමති නම් අපිට දුරකථන අංකය ලබා දීමේ අවස්ථාව තියෙනවා.
මගේ දුරකථනය 9700 38 28. ඉතින් මට කතා කරොත් පුළුවනි, මට පොත් කීපයක් තියෙනවා, ඒ ලබා දෙන්න පුළුවන් කමක් තියෙනවා.
හොඳයි, අපි එහෙමනම් අපේ අනිකුත් ප්‍රාන්තවාසීන්ට බොහොම කාරුණික වෙලා සිටිනවා. මෙල්බන් දුරකථන අංකයක් එක ඒ නිසා 0.3 අංකය යොදන්න අමතක කරන්න එපා. එහෙමනම් අද සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට සම්බන්ධ වුණු ලේඛක ජගත් ජේදිරිසිංහ පොතේ කතුවරිය ස්වර්ණකාන්ති රාජපක්ෂ ඔබ දෙදෙනාටම අපි ස්තුතිය පළ කර සිටිනවා. අදහස් යෝජනා සඳහා විවෘතයි අපගේ SBS සිංහල වැඩසටහනේ ඊමේල් ලිපිනේ, විද්‍යුත් ලිපිනේ sinhalese.program@sbs.com.au. එවැගේම මේ විශේෂාංගය වැඩසටහන අවසානයේදී අපගේ වෙබ් අඩවියේ තියෙනවා. වෙබ් අඩවිය හරහාත් ඔබට නැවත වතාවක් මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්නට පුළුවන්. sbs.com.au/sinhales. ඔබ දෙදෙනාටම බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි දිල්රුක්ෂි.
සාහිත්‍ය සම්භාෂණ. පොතපත දෙස හෙළන විමසුම් මැසේජ්.